SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
අද අප්‍රේල් මාසේ 13 වෙනිදා වෙනකොට මේ ගෙවිලා යමින් පවතින සතිය අපි මේ සති අන්තයක අභිමෝ සිටින්නේ. ඉතින් මේ වෙනකොට මේ සතිය පුරාම ලෝකයේ සිදුණු උණුසුම් තොරතුරු මොනවද කියන කාරණාව අපි සුපුරුදු පරිදි අපේ සිකුරාදා වැඩසටහනේ ලෝවටා විශේෂාංගයෙන් එහෙමනම් කතා බහ කරන්නට ආරම්භ කරනවා. සුපුරුදු විදිහට මේ කාර්යාවයට අපිත් එක්ක සම්බන්ධ වෙනවා FP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට කටයුතු කරන මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල් ආයුබෝවන්. මේ වෙනකොට සිරියාවේ රසායනික අවිප්‍රහාරය සම්බන්ධව ඇති වෙලා තියෙන උණුසුම් වාතාවරණයෙන් අපි කතා බහ ආරම්භ කරමු. අපි විවිධ ප්‍රවෘත්ති මාධ්‍ය හරහා මේ සම්බන්ධව තොරතුරු දැක්කා. පසුගිය සතියන්තයේදී සිරියාවේ ගූටා කියන නගරය ආශ්‍රිත කරගෙන සිරියාවේ වත්මන් ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පාලනයට විරුද්ධව කැරලි ගසන රට තුළ සිටින අභ්‍යන්තර කැරලිකාරීන් ඉලක්ක කරගෙන මේ ප්‍රහාරය එල්ල කළා කියලා කිව්වට දැන් කතාව වෙන අතකට යමින් තියෙන්නේ. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ බොහෝ සෙයින් කලබලයට පත් වෙලා තියෙනවා. ඇමරිකාව විශාල වශයෙන් මේ සම්බන්ධව චෝදනා එල්ල කරමින් තියෙනවා රුසියාවටත් ඒ වගේම සිරියාවටත්. තත්වය මේ ආකාරයෙන් පවතිද්දී අපි බලමු මේ වෙනකොට මෙහි අලුත්ම වාතාවරණය කොහොමද කියලා. මොනවද අපිට වාර්තා වෙන්නේ යමන්?
ත්‍රික්ෂි, ඇත්තටම මේ රසායනික අවිප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒගොල්ල උත්සාහයක් ගත්තා සිරියාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඇති කරන්න. නමුත් ඒක ආරක්ෂක මණ්ඩලයේදී රුසියාව විසින් ඒ යෝජනාව නිෂේධ කළා. ඉතින් දැන් ඇති වෙලා තියෙන තත්ත්වය තමයි බටහිර බලවතුන් විශේෂයෙන්ම ඇමරිකාව සහ අනිකුත් බටහිර බලවතුන් බොහොම දැඩිව ඉල්ලීමක් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ අවශ්‍යයි. මේ විදිහට සිරියාව රසායනික අවි පාවිච්චි කිරීම නතර කිරීම සඳහා දැඩි යුදමය තීරයක් ගන්නත් ඕනේ කියලා. ඉතින් ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කරලා තියෙනවා සිරියාවට විරුද්ධව ගුවන් ප්‍රහාරයක් එල්ල කරන්නට අවශ්‍යයි කියලා. ඒ සඳහා අවශ්‍ය ඒ අනෙකුත් රටවල් වල සහාය ලබා ගැනීමේ කටයුත්තක් මේ වෙනකොට සිදුවෙමින් තියෙනවා. විශේෂයෙන්ම ප්‍රංශය, එතකොට බ්‍රිතාන්‍ය වගේ රටවල් සමග ඩොනල්ඩ් ට්‍රම්ප් ඒක පරීක්ෂා කරමින් මේ අවස්ථාවේ ඉන්නේ. සිරියාව විසින් එල්ල කරපු රසායනික අවි ප්‍රහාරය කියලා දැනට නම් කරන ඒ ප්‍රහාරයෙන් අතරම 40 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණයි කියලා දැන් සනාථ කරගෙන තියෙනවා. පළමුව වාර්තාවල අපිට ලැබුණ 80කට අධික පිරිසක් විශේෂයෙන්ම ළමුන් සහ කාන්තාවන් පීඩාවට පත් වෙනයි කියලා. නමුත් දැන් අතරම මේ පිළිබඳ රූපරාමු අන්තර්ජාලය හරහා මුදායරලා තිබුණා. ඒ වයින් පෙනෙන විදිහට 40කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වෙනයි කියලා තමයි කියන්නේ.
අමල්, දැන් එතකොට මේ කතාව රුසියාව සහ සිරියාව දැඩි ලෙසින් ප්‍රතික්ෂේප කරනවා. අපි දන්නවා සිරියාවේ අසාද් පාලනය රැකගන්න රුසියාවත් ඒ වගේම ඉරානය වගේ අවට රටවල උදව් කරනවා කියලා. එතකොට මේ සිරියාවට මිත්‍රපාක්ෂික රටවල් මේවා දැඩි ලෙසින් ප්‍රතික්ෂේප කරනවා. ඔවුන්ටත් ප්‍රතික්ෂේප කරන්න යම් කිසි වූ හේතු සාධක ඇති. ඒ මොනවද?
මෙතනදී ඇත්තටම සිරියාවත් කියන්නේ දිලුක්ෂි, මෙතනදී මේ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වෙලා තියෙන අති බහුතරය කාන්තාවන් සහ කුඩා ළමුන්. ඉතින් මේක ජාත්‍යන්තර වශයෙන් අනුකම්පාවක් ලබා ගැනීම සඳහා මේක ඒ කැරලිකාර කණ්ඩායම් විසින්ම එල්ල කරපු ප්‍රහාරයක් හැටියට තමයි ඔවුන් හඳුන්වන්නේ. ඒ එක්කම ඔවුන් කියන්නේ සාක්ෂි අවශ්‍යයි කියලා, මේක සිරියාව විසින් කරපු ප්‍රහාරයක් බවට කිසිම විදියකින් සමාද කරන්න බැරියයි කියලා. ඒ එක්කම රුසියාව බොහොම දැඩි ලෙස ඇමරිකාවට අනතුරු අංගුවීමක් කළා තියෙනවා. කිසියම් විදියකින් අර ගිය අවුරුද්දේ ඇමරිකාව එල්ල කරපු ගුවන් ප්‍රහාරය වගේ ප්‍රහාරයක් නැවතත් මේ අවස්ථාවේදීත් එල්ල කළොත් ඒට එරෙහිව ඒවාට ප්‍රතිඋත්තර දීමට රුසියාව සූදානමින් ඉන්නවයි කියන අනතුරු අංගුවීමත් මේ අවස්ථාවේදී කරලා තියෙනවා. ඉතින් ඒ නිසාවෙන්ම තමයි මේ වෙනකොට ඇත්තට ප්‍රධාන ලෝක බලවතුන් සිරියාවේ ප්‍රශ්නය මුල් කරගෙන යුදමය තත්ත්වයකට පිවිසීමේ අවධානමක් මේ අවස්ථාවේදී ඇති වෙලා තියෙනවා.
අමන්දර, ඔබ කියව කාරණය පිළිබඳව නැවත වතාවක් වැඩිපුර කරුණු විමසා දැනගන්නට කැමැති. අපිට මතකයි පසුගිය වසරේම මේ වගේ කාල සීමාවක, අප්‍රේල් මාසෙ වගේ කාල සීමාවකත් මෙවැනි වූ තත්වයක් ඇති වුණා. සිරියාවේ ඇති වුණු මේ වගේ ව්‍යුල්කාරී වාතාවරණයක් හමුවේ ඇමරිකාව මේ සිරියාවේ එක්තරා මේ රුසියානු ගුවන් කඳවුරක් ඉලක්ක කරගෙන මිසයිල් ප්‍රහාරයක් එල්ල කරා. දැන් මේ වගේ තර්ජනයක් තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත වතාවක් කරමින් සිටින්නේ. දැන් මේ තර්ජනයේ පසුපස තියෙන වාතාවරණය කොහොමද අපිට වාර්තා වෙන්නේ?
දිල්ලක්ෂේත්‍රම ගිය සැරේ සිද්ධ වුණේ ඒ ගුවන් ප්‍රහාරය එල්ල කර ඇත. ගුවන් ප්‍රහාරය කියලා කියන්නේ මේ ටොමහෝක් ක්‍රූස් මිසයිල්ස් කියන එක තමයි ඇමරිකාව පාවිච්චි කරේ. මිසයිල් 50ක් විතර ගුවන් කඳවුරට එල්ල කළා. හැබැයි ඒ අවස්ථාවේදී දිල්ලක්ෂි ඇමරිකාව ඒ ප්‍රහාරය එල්ල කරන්නට කලින් රුසියාවට ඒ පිළිබඳ දැනුමක් කළා. ඉතින් ඒ නිසාවෙන් රුසියාවට හැකි වුණා තමන්ගේ ගුවන් යානා සහ ඒ කඳවුරේ රඳවර තිබිච්ච බටපිරිස් ඒ ස්ථානයෙන් ඉවත් කරගන්න. නමුත් මේ අලුතෙන් ඇති වෙලා තියෙන තත්ත්වය අනුව එවැනි අනතුරු ඇඟවීමක් වෙයිද කියන එක අපිට හිතාගන්න අමාරුයි. මොකද ඩොනල්ඩ් ට්‍රම්ප් කීප වතාවක්ම ට්විටර් හරහා අනතුරු ඇඟවීම් කළා කාල වේලාවක් නොදන්වා. ස්ථානයක් ගැන පූර්ව දැනුම් දීමකින් තොරව ප්‍රහාරයක් එල්ල කරන්න කටයුතු කරනවා කියලා. ඉතින් ඒ පිළිබඳ සාකච්ඡා අද දිනෙත් ඔහු තමන්ගේ ඒ කැබිනට් මණ්ඩලය සමග පැවැත්වුවා කියලා වාර්තා වෙනවා. ඒකම අනෙකුත් රටවල් සමගත් මේ ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් දිගටම සාකච්ඡා කරනවා කියලා තමයි වාර්තා වෙලා තියෙන්නේ.
ඒකට ප්‍රතිචාර රුසියාවෙන් සහ සිරියාවෙන් ලැබිලා තියෙනවද මේ වෙනකොට?
ඔව්, බොහොම පැහැදිලිවම දිරුලක්ෂ මෙතන සිරියාව නම් මේ රසායන කවි ප්‍රහාරයක් එල්ල කළා කියන චෝදනාව තරයේම ප්‍රතික්ෂේප කරනවා. ඒ එක්කම රුසියාව බොහොම පැහැදිලිව මනතුරු වෙනමක් කරලා තියෙනවා. ඇමරිකාව මොනෑම විදියකින් හෝ ප්‍රහාරයක් එල්ල කරොත් ඒකට ප්‍රතිප්‍රහාර ප්‍රතිඋත්තර දක්වනවායි කියලා.
හොඳයි, ඒත් එක්කම මේ අපි ඇමරිකාවේ මේ වෙනකොට උද්ගත වෙලා තියෙන තවත් කාරණයක් පිළිබඳව අවධානයට ලක් කරමු. ඔබට මතක ඇති මීට කලින් අපි අවස්ථා කීපයකදීම සඳහන් කළා මේ ට්‍රම්ප් පාලනය අභ්‍යන්තරයේ මතුවලා තියෙන ව්‍යුල්කාරී වාතාවරණය පිළිබඳව, විශේෂයෙන්ම ධවල මන්දිරය තුළ ට්‍රම්ප් විසින්ම පත් කරනා වූ ඒ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, රජයේ උසස් නිලධාරීන්, රජයේ වගකීවයුතු නිලධාරීන් සහ ට්‍රම්ප් අතර ඇතිවෙන මතභේදතා. ඊට කලින් ඇමරිකාවට චෝදනාවක් ආවා වසර 2016 දී පැවැත්වුණු ජනාධිපතිවරණයේදී ට්‍රම්ප් පත්තුනේ රුසියාවේ සහයෝගීතාව ඇතුව කියලා. ඉතින් මේ කතාව දිගින් දිගටම ගිහිල්ලා ඊට පස්සේ ට්‍රම්ප් යම් කිසි වූ විශේෂිත කමිටුවක් පත් කළා. මේක හරියටම පරීක්ෂණ කළා තොරතුරු දන්වනවා කියන පුරොන්දුව මත අපි මේ සම්බන්ධව දැන් මේ වෙනකොට කතා බහ කරලා තියෙන කලින් සාකච්ඡාවලදී අපිට වාර්තා වෙනවා මල් ට්‍රම්ප් විසින්ම පත් කරපු මේ කමිටුවේ ප්‍රධාන නීතිඥවරයා, නීති උපදේශකවරයා, ඒ නිලධාරියා පිළිබඳව දැන් ට්‍රම්ප් ඉන්නේ අපහැදීමකින් කියලා. ට්‍රම්ප් විසින්ම පත් කරනා වූ නිලධාරීන් පිළිබඳව ට්‍රම්ප් අපහැදීමට පත්වන තවත් අවස්ථාවක සාක්ෂියක් මේ. මොකක්ද මේ තත්වය?
ඔව්, නිලක්ෂේත්‍ර මෙතන අපි සාකච්ඡා කරන්නේ ඔහු විසින් පත් කරපු මේ ස්පෙෂල් ප්‍රොසිකියුටර්, එහෙම නැත්නම් මේ විශේෂ පරීක්ෂණ කණ්ඩායමේ නායක හැටියට ඉන්න රොබර්ට් මුලර් සම්බන්ධයෙන්. රොබර්ට් මුලර් ස්වාධීනව තමන්ගේ මේ පරීක්ෂණය ඉදිරියට ගෙන යන අතරතුරේ ඔහු විසින් ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ළඟම නිලධාරීන් සහ ඒ හිතවතුන් පිරිසක් පරීක්ෂණයට ලක් කරලා ඔවුන්ගේ සාක්ෂි සටහන් කරගෙන තියෙනවා. ඒ එක්කම ඩොනල්ඩ් ට්‍රම්ප්ට 2016 මැතිවරණයේ ජයග්‍රහණය කිරීම සඳහා සහය දුන්න ප්‍රධාන පෙළේ පුද්ගලයන් කිහිප දෙනෙක් මේ වෙනකොට නීති හමුවත් පමුණුවලා ඔවුන්ට විරුද්ධව නඩු කටයුතු මේ වෙනකොට ඇමරිකාවේ සිද්ධ වෙමින් තියෙනවා. එවැනි වටපිටාවක තුළ තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් මේ විදිහට රොබර්ට් මුලර්ව ඉවත් කිරීමට, එහෙම නැත්නම් ඔහුව තනතුරෙන් පහ කිරීමට, අස් කිරීමට තමන්ට බලය තියෙනවා කියලා ප්‍රථම වතාවට මේ විදිහට ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. ඒකට හේතුව වෙන දිරිදුක්ෂි මේ පහුගිය සතියේ FBI, එහෙම නැත්නම් මේ ෆෙඩරල් බ්‍යුරෝ ඔෆ් ඉන්වෙස්ටිගේෂන් ඒ පරීක්ෂක නිලධාරීන් විසින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පෞද්ගලික ලේකම්වරයාගේ නිල නිවස, ඔහු හිටපු හෝටල් කාමර ඒවා වැටලීමක් කළා. මේ වැටලීම ඇත්තටම රුසියාව ඇමරිකාවේ ඡන්දයට බලපෑම් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයට අදාළ එකක් නෙමෙයි. නමුත් මේ නීතිඥවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් සමග අනියම් සම්බන්ධතාවයක් පැවැත්වෙච්ච ඒ වැඩිහිටි චිත්‍රපට නිලියකට $130,000 මුදලක් දීලා ඇයගේ නිශ්ශබ්දතාවය ලබා ගත්තයි කියන චෝදනාවක් තියෙනවා. ඉතින් ඒ පිළිබඳ පරීක්ෂා කිරීමට තමයි මේ FBI නිලධාරීන් විසින් මේ නීතිඥයාගේ කාර්යාලය සහ ඔහුගේ හෝටල් කාමර වටලලා තියෙන්නේ. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් විශ්වාස කරනවා මේ වැටලීම රොබර්ට් මුලර්ගේ උසිගැන්වීම නිසා ඇතිවෙච්ච සිද්ධියක් හැටියට. ඒ නිසාවෙන් තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් මේ අවස්ථාවේදී ප්‍රකාශ කරලා තියෙන්නේ රොබර්ට් මුලර්ව ඒ තනතුරෙන් ඉවත් කිරීමට තමන්ට හැකියාව තියෙනවා කියලා. ඉතින් මේ විදිහට ස්වාධීන පරීක්ෂකවරයෙක් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලය තියෙනවද නැද්ද කියන කාරණාව අපිට 100%ක් එකහෙලා කියන තමාරේ. මොකද මේ ඇමරිකාවේ ව්‍යවස්ථානුකූලව මේ පිළිබඳ ගැටළු සහගත තත්ත්වයක් උද්ගත වෙලා තියෙන නිසා. ඉතින් ඇත්තටම දැන් ඇමරිකාව මේ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියාව ඒ මැතිවරණ වැඩපිළිවෙලට කොහොමද අතපෙව්වේ කියන කාරණාව, බලපෑම් කළේ කියන කාරණාව සම්බන්ධයෙන් දැන් ඇමරිකාව ව්‍යවස්ථාමය අර්බුදයකට පිවිසීමේ අවධානමක් ඇති වෙලා තියෙනවා. මේ රොබර්ට් මුලර් සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන යාමට යෝජනා කරන ක්‍රියාමාර්ගය නිසා.
හොඳයි, දැන් මේ ෆේස්බුක් පිළිබඳවත් පසුගිය දවස්වල විශාල කතාබහක් ඇති වුණා. ඔබට මතකයිද අපි විවිධ ස්වරූපෙන් තොරතුරු අරගෙන ආවා? බ්‍රිතාන්‍ය පසුබිමක් සහිත කේම්බ්‍රිජ් ඇනලිටිකා කියන සමාගම විසින් ලෝකයේ විවිධ පුද්ගලයන්ගේ දත්ත මේ ෆේස්බුක් මාර්ගයෙන් සොරාගෙන තියෙනවා. නීත්‍යානුකූල නොවන ආකාරයෙන් ලබාගත් මේ දත්ත ඇමරිකානු ජනාධිපතිවරණයේදී යම් ආකාරයකට පාවිච්චි කරලා තියෙනවා කියලත් කතාවක් ආවා. ඔබට මතකයිද ශ්‍රී ලංකාවේ යම් කිසි වූ මැතිවරණ ව්‍යාපාරයක කාර්යතාවයක් උදෙසා චැනල් 4 කියන මාධ්‍ය ආයතනය මගින් සිදු කරන ලද විමර්ශනයකදී තමයි මේක හෙළුණේ කියලා අපි කරුණු හෙළි කරා මීට සති දෙකකට විතර කලින්. මගේ මතකයේ නිවැරදි නම් තත්ත්වය මේ ආකාරයෙන් තියෙද්දි මේ Facebook පිළිබඳව තියෙන චෝදනා වඩාත් ප්‍රබලව නැගෙමින් පවතින ලෝකේ පුරාම. මේ ගෙවිල කී සතියේ අපිට ආරංචි වෙනවා ඇමරිකාවේ සෙනෙට් සභාව විසින් Facebook ප්‍රධාන විධායක නිලධාරී මාක් සකර්බර්ග්ව යම්කිසි ආකාරයකට ප්‍රශ්න කිරීමකට ලක් කරා කියලා. එයත් ලෝකේ පුරාම විශේෂිත කතාබහට ලක් වුණු කාරණාවක්. මාක් සකර්බර්ග් කොහොමද මේ අවස්ථාවට මුහුණ දුන්නේ? මොනවද ඔහුගෙන් ප්‍රශ්න කිරීම විදිහට සිදු කළේ ඇමරිකානු සෙනෙට් සභාව? ඔහු මොනවද ලබා දුන්නු උත්තර? දැන් Facebook ආයතනයේ මොන වගේ නීතිමය ක්‍රියාමාර්ගයකටද මැදිහත් වෙමින් තියෙන්නේ? අපි මේ සම්බන්ධව පුළුල්ව කරුණු සොයා බැලුවොත්
මේක ලෝක අවධානය බොහොම දැඩි ලෙස යොමු වුණා. මේ මාක් සකර්බර්ග් මේ විදිහට ඇමරිකාවේ ඒ සෙනෙට් සභාව ඉදිරියේ, කොංග්‍රස් මණ්ඩල ඉදිරියේ සාක්ෂි ලබා දෙන අවස්ථාව සම්බන්ධයෙන් ඔහු දින දෙකක් මේ විදිහට සාක්ෂි ලබා දුන්නා. ඔහුගෙන් බොහොම වැදගත් ප්‍රශ්නයක් එක සෙනෙට් සභිකයෙක් ඇහුවා. ඒ තමයි, ඔබ ඊයේ රාත්‍රියේ හිටපු හෝටලේ තම අපිට සඳහන් කරන්න පුළුවන්ද කියලා. එතකොට යම්කිසි පැකිලීමකින් පසුව මාක් සකර්බර්ග් කිව්වා, නෑ මට ඒක කියන්න බැරියයි කියලා. ඊට පස්සේ මේ සෙනෙට් සභිකය ආයිමත් ඇහුවා මාක් සකර්බර්ග්ගෙන්, ඔබට පුළුවන්ද ඔබගේ ළඟම මිතුරන් 7-8 දෙනෙක් සම්බන්ධයෙන්, ඔවුන් සමග කරපු ගනුදෙනු සම්බන්ධයෙන්, පෞගිය සතිය කරපු කතාබහ සම්බන්ධයෙන් අපිට පැහැදිලි කිරීමක් කරන්න කියලා. ඒකටත් මාක් සකර්බර්ග් බොහොම පැකිලීමෙන් ඒ තොරතුරු ලබා දෙන්න බැහැයි කියලා කිව්වා. ඉතින් ඒ අවස්ථාවේදී ඒ සෙනෙට් සභිකය ඔහුට මාක් සකර්බර්ග්ට කිව්වා, මේකම තමයි අද Facebook පාවිච්චි කරන අය සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන ප්‍රශ්නය. ඔබගේ පෞද්ගලික තොරතුරු හෙළි කරන්නට අකමැතිවා සේ වුණාට අද Facebook පාවිච්චි කරන බිලියන 2ක පුද්ගලයන්ගේ ඒ අතිශයින් පෞද්ගලික තොරතුරු අනෙකුත් තුන්වන පාර්ශ්වයන්ට ලබා දීමේ අවධානම ඇති වෙලා තියෙනවා. ඒ විදිහට ඒ කාරණාව සිද්ධ වෙලා තියෙනවා. මේකම තමයි අද Facebook සම්බන්ධයෙන් උද්ගත වෙලා තියෙන ප්‍රශ්නය. ඒකට කොහොමද ඔබ පිළිතුරු සපයන්නේ කියලා. ඉතින් මාක් සකර්බර්ග් මේ අවස්ථාවේදී පිළිගත්ත පහුගිය දශකයේ තුලදී පුද්ගලයන්ගේ ඒ තොරතුරු ඒවා ආරක්ෂා කරන්න ඒ නිසි පියවර ගැනීමට ඔහු අසමත් වුණයි කියලා, ඒ පිළිබඳව කනගාටුවට පත් වෙනයි කියලත් ඔහු ප්‍රකාශ කරා. මින් ඉදිරියට එවැනි දේවල් නොවෙන්නට තමන්ගේ ආයතනය විසින් Facebook පාවිච්චි කරන අයගේ තොරතුරු ආරක්ෂා කිරීමේ කටයුත්ත මීට වඩා කාර්යක්ෂම කරන්න තමන් කටයුතු කරනවා කියන එකත් ඔහු ප්‍රකාශ කරා. නමුත් මේ ප්‍රශ්නේ මෙතනින් ඉවර වෙන්නේ නැහැ දිල්රුක්ෂි. මොකද මේ සෙනෙට් සභාවේ මේ විදිහට ඔහුව ගෙනල්ලා ප්‍රසිද්ධියේ ප්‍රශ්න කිරීමෙන් පසුව කොයි ආකාරයෙන් සෙනෙට් සභාව මේ පිළිබඳ තීන්දුවක් ගනීද කියන එක තමයි දැන් ඊළඟට අවධානය යොමු වෙලා තියෙන්නේ. මොකද සමහර විට Facebook සමාගම දැඩි ලෙස ඔවුන්ට දඩුවම් ලබා දෙන්නට පුළුවන්, ඔවුන්ට දඩ මුදල් නියම කරන්නටත් පුළුවන් මේ පහුගිය කාලේ වෙච්ච කාරණා සම්බන්ධයෙන්. මොකද බොහොම පැහැදිලිවම ඔවුන් පිළි අරගෙන තියෙනවා Facebook පාවිච්චි කරපු අය බොහෝ අවස්ථාවලදී තමන් නොදැනුවත්ව තමන් කොතරම් දැඩි ලෙස තමන්ගේ ඒ අර ප්‍රිවසි සෙටින් කියන ඒවා තිබුණත් තුන්වන පාර්ශ්වයන්ට තමන් පිළිබඳ දත්ත තමන් කරපු කියපු දේවල්, තමන්ගේ මිත්‍රයන් පිළිබඳ ඒ තමන් රුචි අරුචි දේවල් පිළිබඳව ඒ සියලුම දත්ත අපි කැමැති හෝ අකමැතිව තුන්වන පාර්ශ්වයන්ට ලැබිලා තියෙනවා කියන කාරණාව ඔහු පිළිගත්ත එකමනක් නෙමෙයි, ඔහුගේ තොරතුරුත් අනවසරයෙන් තුන්වන පාර්ශ්වයන්ට ලැබුණයි කියන කාරණාවත් ඔහු මේ අවස්ථාවේදී පිළිගත්තා.
බ්‍රිතාන්‍යයේ මේ ඉදිරියට පැවැත්වීමට නියමිත තවත් රාජකීය මංගල්‍යයක් පිළිබඳව තොරතුරු කතා බහවන්නට පටන් අරන් තියෙනවා. ඔබ දන්නවා දැන් විලියම් සහ කේට් කියන යුවලගෙන් අනතුරුව, කියන අනාගත රජ පදවිය උරුම විලියම් කුමාරයාගෙන් පස්සේ හැරි කුමාරයාගේ මංගල්‍ය පිළිබඳව කතා බහ වෙමින් පවතිනවා. විශේෂයෙන්ම ඔහු මේ විවාහ වන්නට නියමිත ඇමරිකානු ඒ ජනප්‍රිය නිළිය මෙගන් මාකල් පිළිබඳව විශේෂිත අවධානයක් පසුගිය කාලයේ පුරාම ලෝකයේ ඇති වුණා. දැන් මේ රාජකීය මංගල්‍යයට විශේෂිත පුද්ගලයින් දෙදෙනෙකුට ආරාධනා නැහැ කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ නිසාම තමයි මේ කතාවත් විශාල ප්‍රවෘත්තියක් බවට පත් වෙන්නේ. ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍ය අගමැතිනිය තෙරේසා මේ මේ දිනටම ආරාධනා නැහැ. ඒ ඇයි කියලා කොයි විදිහෙන්ද තොරතුරු වාර්තා වෙන්නේ? අම
මේක බ්‍රිතාන්‍ය රජපෞල විසින් දැන් ප්‍රකාශයට පත් කළා. ලබන මාසේ 19 වෙනිදා තියෙන මේ මංගල්‍යයට 2600කට අධික අමුත්තන් පිරිසකට ආරාධනා කරනවා කියලා. ඉතින් ඒ 2600 අතර ඩොනල්ඩ් ට්‍රම්ප් සහ තෙරේසා මේ කියන දෙපළ ඔවුන්ගේ නම් නැති බව තමයි සඳහන් වෙන්නේ. මීට කලින් අවස්ථාවලදී නම් මේ රජපෞලේ උත්සවවලට දේශපාලඥයන්ට රාජනායකයන්ට ආරාධනා කළා තිබුණා. අපි දන්නවා දිලුක්ෂි මීට කලින් චාල්ස් සහ ඩයන කුමරියගේ ඒ විවාහ මංගල්‍යයට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා තිය අවස්ථාවේදී ආරාධනා ලැබුවා. නමුත් මේ රාජකීය මංගල්‍යයට ඔවුන් දේශපාලඥයන්ට ආරාධනා නොකරන්න තීන්දුව කළ තියෙන පේන විදිහට නම් ඔවුන්ට අවශ්‍යතාවයක් තිබෙන තියෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප් මේකට සහභාගී වීම වළක්වන්නට. මොකද බ්‍රිතාන්‍යයේ ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් දැඩි විරෝධයක් ඇති වෙලා දැන් ගිය අවුරුද්දේ ඩොනල්ඩ් ට්‍රම්ප් රාජ්‍ය විල සංචාරයක් බ්‍රිතාන්‍යේ කරන්නට සිදුවෙලා තිබිච්ච අවස්ථාවකදී ඇතිවෙච්ච දැඩි විරෝධය මැද්දේ බ්‍රිතාන්‍යට සිද්ධ වුණා ඒ ආරාධනාව ඉල්ලා අස්කර ගන්න. ඉතින් මේ අවස්ථාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් මේ මංගල්‍යයට සහභාගී වුණා නම් ඒ විදිහට බ්‍රිතාන්‍ය තුල දැඩි විරෝධතා ඇතිවන්නට ඉඩකඩ තිබුණා. ඒකම මේ විවාහ මංගල්‍යයේ අභිභවා යමින් ඒක දේශපාලන කටයුත්තක් වීමේ ඒ අවධානමක් තිබුණා. ඉතින් ඒ වටපිටාව තුළ තමයි බ්‍රිතාන්‍ය රජපෞල තීන්දුව කළා තියෙන්නේ කිසිම දේශපාලඥයෙකුට මේකට ආරාධනා නොකරන්න. අපිට වාර්තා වෙන විදිහට මේ යුවළ කැමැත්තෙන් ඉඳලා තියෙනවා ඔබාමා සහ ඔහුගේ බිරිඳ මිෂෙල් මේ විවාහ මංගල්‍යයට සහභාගී කරවා ගන්නට. මොකද මේ දෙපළ ඔබාමා සමග බොහොම කිට්ටු සම්බන්ධතාවයක් තියෙන නිසා. නමුත් ඔවුන්ටත් මේ අවස්ථාවේදී ආරාධනා නොකරන්න තමයි දැන් රජපෞල තීන්දුව කළ තියෙන්නේ.
ලෝවට විශේෂාංගෙන් අදට එහෙමනම් ලෝකයේ මේ ගෙවිලගේ සතිය විශේෂිත අවධානයට ලක්වුණු කරුණු කාරණා පිළිබඳව වන මේ සාකච්ඡාව අපි මෙතකින් නිමාවට පත් කරනවා. බොහොම සූති අමල් සුපුරුදු ලෙසින් මේ සතියේ විශේෂිත කාරණා අපිට සමීප කරන්නට සම්බන්ධ වීම පිළිබඳව මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතාට අපි සුපුරුදු ලෙසින් සමු දෙන්නේ ලබන සතිය සිකුරාදා නැමැත වතාවක් හමු වෙනතුරු. අමල් ආයුබෝවන්.
ආයුබෝවන් දිලුක්ෂි.